SBS Radio.
තවත් අලුත් සතියක් අදින් ආරම්භ වෙනවා. වැඩ කරන තවත් අලුත් සතියක අපි මේ ආකාරයෙන් එහෙමනම් ආරම්භ කරන්න සූදානම් සුපුරුදු ලෙසින් සඳුදා දවසේ. මේ ගෙවිල ගිය සතියේ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලනික උණුසුම් කතාන්තර ප්‍රවෘත්ති. ඊට මත්තෙන් මම කැමති දැන් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් සතිය ආරම්භ වුණා පසුගිය සෙනසුරාදායෙන් 28 වෙනිදායෙන්. වෙසක් සතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරුම කොහොමද කියන කාරණාවත් දැන ගැනීම බෞද්ධාගමිකයන් වශයෙන් බොහෝ දිනකට වැදගත් වන කාරණාවක්. එයින් අද සාකච්ඡාව ආරම්භ කරන්නට දේශපාලන කතාන්දරවලට ප්‍රවිෂ්ඨ වීමට කලින් සුපුරුදු විදිහට දැන් සූදානමින් සිටින ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
වෙසක් සතිය ආරම්භ සමගින් කොහොමද වෙසක් පිළිබඳව තියෙන ජනතා උනන්දු සහ වෙසක් සැමරුම් කටයුතු ශ්‍රී ලංකාවේ?
මෙවරත් වඩා උද්‍යෝගයෙන් වෙසක් සැමරුම සිද්ධ වෙනවා. 2562 වෙසක් උත්සවය තමයි මෙවර ලෝපුරා බෞද්ධ ජනතාව සමරනු ලබන්නේ. ඉතින් මේ වන විට ඔබ කිව්ව වගේ වෙසක් සතිය ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් ඇතැම් ස්ථානවල. අද තමයි තොරණ ප්‍රදර්ශනය ආරම්භ වන්නේ. වෙනත වෙසක් දිනේම ඒ කටයුතු සිද්ධ වෙනවා. නමුත් බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙසක් වලට කලින් යම් ඉල්ලීමක් කරා, විශේෂයෙන්ම ප්‍රතිපත්ති පූජාවට වෙසක් දවසේ වැඩි ඉඩක් දීලා ඉතිරි කටයුතු ඉන් පසු දිනේ සිද්ධ කරන්න කියලා ඉල්ලීමක් විතරයි. ඉතින් මේ ඉල්ලීමට ඇතැම් අය ප්‍රතිචාර දක්වලා තිබුණා. අපි දැක්කා ඇතැම් තොරණ අද සිට ආරම්භ වන්න නියමිතව තිබෙනවා. කොමනත් අලුත් අවුරුදු නිමාවත් එක්ක මේ තාමත් අපි ඉන්නේ අවුරුදු මාසේ අප්‍රේල් මාසේ අගස්ස. එහෙනම් අවුරුදු නිමාවත් එක්ක තවමත් ඊතරම් වෙනදාමින් වෙසක් සමරන්න සූදානමක් තියෙන හැඩක් පේන්න නෑ. විශේෂයෙන්ම කොමත් කොළඹ ආශ්‍රිතව තමයි වෙසක් තියෙන්නේ. පිටපතවලට පොසොන් තමයි වඩා උත්කර්ෂවත්ව සමරන්නේ. කොළඹ වෙසක් කලාප කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඊට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දීලා තියෙනවා විශේෂයෙන් ලංකාවේ ප්‍රමුඛ විද්‍යුත් සාමුද්‍රික මාධ්‍ය. කොමනක් රාජ්‍ය වෙසක් උත්සවය සෙනසුරාදා දිනේ අධිකර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. බිංගිරිය දේවගිරි පුරාණ රජ මහාවිහාරස්ථානයේ තමයි මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ. ඊට සමගාමීව විශේෂ සමරු මුද්දරයකුත් එදා නිකුත් කෙරුණා. ඊරෑ තමයි ඉතින් වෙසක් රාත්‍රිය. බොහෝ දෙනෙක් ඊයේ දින ප්‍රාම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් සමරනවා අපි දැක්ක වෙනද වගේ බෞද්ධ රටක් විදිහට.
හොඳයි, වෙසක් සමරුමේ තත්ත්වීති දැනගත්ත අයන අනතුරු අපි දේශපාලනික තොරතුරු වලට ප්‍රවිෂ්ට වෙමු. ප්‍රමුඛයෙන් අපිට කතා බහ කරන්න සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ මේ වෙනකොට ඇති වෙලා තියෙන ඒ ප්‍රතිසංශෝධන කටයුතු. පසුගිය සතිය තුළත් අපි කතා බහ කළා එක්සත් ජාතික පක්ෂයේ අලුත් තනතුරු ලබා දීම සහ ඒ ප්‍රතිසංශෝධන කටයුතු සිදුවීමට නියමිතයි කියලා. ඒ සිදු වුණා. ඒ අනුව පත්තුණු අලුත් පුද්ගලයන් පිළිබඳවත් යම් යම් මතවාද තියෙනවා. මේ වගේ තොරතුරු රාශියක් එහෙන කාලවකවානුවක මං කැමති මනෝජ් මීලඟට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංශෝධන හරහා අලුතින් පත්තුණු පුද්ගලයන් කවුද කියන වගේ මුලින්ම කතා බහ කළා. ඉන් අනතුරුව එම පත්වීම් පිළිබඳව ඇති වෙලා තියෙන මේ මතභේදාත්මක කතා බහ පිළිබඳවත් කතා බහ කරන්න.
විශේෂයෙන් අපේ රටේ ප්‍රමුඛ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ආරවුල් රාශියක් තියෙන කාල සීමාවක්. මේ වන විට දේශපාලන වේදිකාවේ උණුසුම වැඩි කරන්නත් මේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවෙන ගැටුම් හේතුවක් වෙලා තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයට බොහෝ දෙනෙක් කාලෙක ඉඳලා නායකත්වයේ වෙනසක් ඉල්ලුවා, ප්‍රතිසංවිධානයක් ඉල්ලුවා. විශ්වාස භංගයට කලිනුත් ඒ ප්‍රතිරෝධ මතුවෙන්න පටන් ගත්තා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් යම් පොරොන්දුවක් ලබා දුන්නා මේ ප්‍රතිසංවිධාන කටයුතු විශ්වාස භංගයෙන් පස්සේ සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ කිව්ව වගේ සිද්ධ වුණා. නමුත් ඒවට කොයිතරම් පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැමතිද, ආසන සංවිධායකවරුන් කැමතිද කියන ප්‍රශ්න තමයි මේ දවස්වල ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ. කොහොමනම් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනසක් වුණේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි පක්ෂ නායකයා. නියෝජ්‍ය නායකත්වයේ වෙනසක් වුණේ නැහැ. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාමයි නියෝජ්‍ය නායකයා. උපනායකත්වයේ වෙනසක් සිද්ධ වුණේ නැහැ. රවි කරුණානායක මන්ත්‍රීවරයා තමයි උපනායකයා. ඒ හැරුණු විට පක්ෂ මහලේකම් විදිහට හිටපු නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාර්යව සමයමතුමා පත් වුණා. පක්ෂ මහලේකම්වරයා විදිහට කලින් හිටපු කබීර් හෂීම් ඇමතිවරයා පක්ෂ සභාපතිවරයා විදිහට පත් වුණා. නවීන් දිසානායක අමාත්‍යවරයාට ජාතික සංවිධායක ධුරය හිමි වුණා. පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර රාජ්‍ය මාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වාට හිමි වුණා. ඒත් එක්කම වෘත්තීය සමිති ලේකම්වරයා විදිහට අජිත් පී පෙරේරා රාජ්‍ය මාත්‍යවරයා පත් වුණා. තවදුරටත් තව ප්‍රසංවිධාන තව නම් කීපයක් යෝජනා වෙන්න නියමිතයි කියලා අපිට වාර්තා වුණා. කොහොමනත් ඇතැම් අය පක්ෂ නායකත්වයේ වෙනසක් බලාපොරොත්තු නොවුණට තවත් සමහරු පක්ෂ නායකත්වයේ වෙනසක් සිද්ධ වෙන්න අවශ්‍ය බව ප්‍රසිද්ධිය කිව්වා. ව්‍යංග අදහස්වල තිබුණා. ඔවුන් කිව්වේ අපි බලාපොරොත්තු වුණේ නායකයා නම් කරන නිලධාරී මණ්ඩලයක් නෙමෙයි, ඡන්දෙන් ගියා නම් හොඳයි කියලා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක වගේ මෑත කාලේ එක්සත් ජාතික පක්ෂයේ මතුවෙන නායකවරුන් හැටියට හඳුන්වන පිරිස පවා ඔවුන් කිව්වේ ඡන්දකින් ගියා නම් මේක හොඳයි කියලා. හැබැයි පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඡන්දයකට යන්න නම් කෘත්‍ය අධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනින් එකක් අදාළ නමකට හෝ අදාළ යෝජනාවකට විරුද්ධ වෙනවා නම් තමයි එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ඡන්දයකට යන්න පුළුවන් කමක් තියෙන්නේ. නමුත් එහෙම වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් රවි කරුණානායක උපනායකවරයා නැවතත් ඒ නායකත්වයට උපනායක දුරට පත් කිරීම සම්බන්ධයෙන් ජෝසප් මයිකල් පෙරේරා හිටපු ඇමතිවරයා විරෝධතාවක් දක්වලා කෘත්‍යාධිකාරී මණ්ඩලනොත් ඉවත් වෙලා ඔහු පිටව ගියා. නමුත් එතනදී ඡන්දයකට ගියේ නැහැ. හේතුව පක්ෂ ව්‍යවස්ථාව හැටියට තුනෙන් එකක් විරුද්ධ වෙන්න ඕන ඡන්දයකට යන්න නම්. ඉතින් ඒකත් යම් ගැටලුකාරී තත්ත්වයක්. ඒ හින්දා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕන කියලා තමයි බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා ෆේස්බුක් සටහනකුත් දාලා තියෙනවා. ඔහුගේ නොකමැත්ත ප්‍රකාශ කරලා කනගාටුව පමණයි ඉතුරු වුණේ වගේ දෙයක්. ඔහුත් ප්‍රසිද්ධියේ මාධ්‍යට කිව්වේ අපි බලාපොරොත්තු වුණේ මේක නෙමෙයි, නමුත් පක්ෂ ව්‍යවස්ථාවත් එක්ක යන්න පුළුවන් උපරිම දුර ගියා. අපි දෙන දේ සෑහීමකට පත් වෙන පිරිස නෙවෙයි. ඉදිරියේදී විශේෂයෙන් රුවන් විජේවර්ධන කමිටුව යෝජනා කරපු විදිහට පක්ෂ ව්‍යවස්ථාවත් වෙනස් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා කියලා කිව්වා. සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පෞගේ කාලේ කතාමවපු පුද්ගලෙක්. නමුත් ප්‍රතිසංවිධාන කාලේ ලංකාවේ හිටියේ නැහැ. ਉਹ ඇමරිකාවට ගිහිල්ලා ඊයේ දවසේ ලංකාවට ඇවිල්ලා මාධ්‍යට අදහස් ප්‍රකාශ කරා. ඔහු කිව්වේ මේවා බලන්න බැරි නිසා ඔහු ලංකාවෙන් ගියා වගේ අදහසකුත් ඒ කතාව ඇතුළේ තිබුණා. ඔහු කිව්වේ තවදුරටත් අපිට රණ්ඩු කරන්න බෑ, රණ්ඩු කරලා අපිට මහන්සි, අපි නායකත්ව වෙනසක් ඉල්ලුවා, නායකතුමා ආයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ, අපි විරෝධවලෝතින් අපිට පක්ෂය ඇතුළේ ඉන්නත් බැරි වෙන තත්ත්වයක් නිර්මාණය වෙන්නේ, අපෙන් පළිගැනීම සිද්ධ කරනවා. ඒ හින්දා අපි තවදුරටත් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් වෙන්න ඕනේ නායකත්ව වෙනසකුත් අවශ්‍යයි කියලා ඔවුන්ගේ හඬිනුත් කියුණා. ඉතින් අලුත් මහලේකම්වරයා විදියට අකිල විරාජ් කාර්යවසම් අධ්‍යාපන ඇමතිවරයා පත් වුණා. අපි දැක්ක නවීන් දිසානායක ඇමතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා මේ තනතුර සඳහා විශේෂයෙන් පූර්ණ කාලීනව වැඩ කරන්න පුළුවන් කෙනෙක් පත් වුණා නම් හොඳයි කියලා. වැඩ බාරගත්ත මහලේකම්වරයා අකිල විරාජ් කාර්යවසම් ඇමතිතුමා, ඔව් ප්‍රසිද්ධිය ඊට පස්සේ මාධ්‍යයට සඳහන් කළා 2020 එක්සත් ජාතික පක්ෂයේ නායකයා වර්තමාන අගමැතිවරයා තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා කියලත් ඔහු මහලේකම්වරයා විදිහට වැඩ බාර ගැනීමෙන් පස්සේ සඳහන් කළා. එවැනි තත්වයක තමයි පක්ෂයේ මේ ප්‍රතිසංවිධානයෙන් පස්සේ ගැටලු අදහස් මතුවෙමින් තිබෙන. ඒ අතරින් මතක් කරන්න ඕනේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් එක්සත් ජාතික පක්ෂ නායක ආරලීගා මන්ත්‍රීවරු පෞගේ බදාදා දිනේ හම්බ වුණා. ඔවුනුත් රහස් ඡන්දකෙන් මේ තනතුරු පත් කරන්න ඕන කියලා යෝජනා කළා. නමුත් ඔවුන්ටත් විසඳුමක් නැහැ. ඔවුනුත් දැන් හඬ නගමින් ඉන්නවා මේ සිද්ධ වෙච්ච දේවල් ප්‍රමාණවත් වගේ කියලා. තවත් කැරලි ගහපු කෙනෙක් තමයි නායකත්වයේ වෙනස වගේ දේවල් කතා කරා වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා. ඔහුත් කිව්වේ 30 වෙනිදායින් පස්සේ ඔහුගේ අදහසත් ඔහු මාධ්‍යට කියන්න සූදානම් කියලා.
හොඳයි, දැන් මෙහිදී යම් යම් අදහස් පළ කිරීම් කිහිපයකුත් සිදු වුණා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා හිටියා ජනවාරි 8 වෙනිදා ලබා දුන්න පොරොන්දු වලින් 20%ක්වත් ඉෂ්ට කරන්නට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මේ වෙනකොට හැකියාවක් ලැබිලා නැහැ. මේ තත්ත්වය වහම වෙනස් විය යුතුයි කියලා.
ජනවාරි 8 වෙනිදා 2015 ජනතාවට දීපු පොරොන්දු වලින් 20%ක්වත් ඉෂ්ට කරන්න බැරි වෙච්ච යම් කිසි අපහසුතාවයක තත්ත්වයක අපි ඉන්නවයි කියන පණිවිඩය අපි ජනතාවට කියන්න ඕනේ. එහෙමනම් අපට කවුද ජනාධිපති අපේක්ෂකයා, කවුද එක්සත් ජාතික පක්ෂ නායකය කියන එක නෙමෙයි, ජනතාවට පිළිල ජයග්‍රහණය කරවීම තමයි අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ නිසා මොන තරහතරම හිටියත් ඝනතුරු ගනිපු කණ්ඩායමක් කෙටි කාලයක් තුල තමන්ගේ හයිය පෙන්වන්න ඕන. වැඩ බැරි තාෂන්වත් තත්ත්වයට පත් වුණොත් මහින්දන පසුපෙළ මන්ත්‍රීවරු ඇතුළු මේ සියල්ල නැවත නැගී සිටීවි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් ගත්තොතින් එහෙම මහලේකම් මහින්ද අමරවීර මහතානම් යම් කිසි වූ ඉඟි පළ කිරීමක් සිදු කළා. මේ පක්ෂ දෙකම, ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා මේ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට තමයි කටයුතු කිරීම අත්‍යවශ්‍ය මේ අවස්ථාවේදී කියලා.
රජයේ මේ පහුගිය දිනවල තිබුණු අස්ථාවර ගතියත් ඒ වගේම ව්‍යාකූලභාවයත් නිසා රටට ඒක නරක විදියට බලපෑම්. දැන් ජනාධිපතිතුමා ඒ කටයුත්ත නිවැරදි කරනවා එන සතිය වෙනකොට. දැනට සාකච්ඡා වෙන විදියට සෙමිනර් සංශෝධනයක් සිද්ධ වෙන බව ආරච්චි වෙනවා. ඒක විද්‍යාත්මක පදනමකින් තමයි අමාත්‍යාංශවලට විෂයපතයන් වෙන් කරන්න එතුමා කටයුතු කරන්නේ. එහෙමනම් ඒ කැබිනට් සංශෝධනයෙන් පස්සේ මේ අස්ථාවරභාවයෙන් මිදිලා අලුත් වැඩපිළිවෙළක් සහිතව රට ඉස්සරහට යයි ජනාධිපතිතුමා ඒකේ නායකත්වය ගනී. ඒක එක පාර්ශවයකට අපි ඇඟිල්ල දික් කරන්නේ නැතුව දෙගොල්ලම එකතු වෙලා අඩුපාඩු වඳුනා ගනිමින් දෙගොල්ලගෙන් ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වේ. හැබැයි මැදතනකට ඇවිල්ලා රට වෙනුවෙන් හොඳ තීන්දුව අරගෙන කටයුතු කරොත් අපි අපේ කාලේ අපේ යුතුකම ඉෂ්ට කරාවෙනවා.
ඔව්, එක්සත් ජාතික පක්ෂ නව මහලේකම්වරයා අකිල විරාජ් අමාත්‍යවරයාත් මේ සම්බන්ධව යම් කිසි වූ අදහස් දැක්වීමක් සිදු කරලා තිබුණා.
ජෝසමගේ පෙරමැත්තමාගේ විතරයි ප්‍රශ්නේ තිබුණේ. අනිත් සියලුම දෙනා ඒකමතික තීරණයකට අවිල්ල තමයි මේ තනතුරු පත් කරනු ලැබුවේ. ප්‍රතිසංවිධානය කියන්නේ පක්ෂයේ තනතුරු ප්‍රතිසංවිධානය පමණක් නෙමෙයි. රටේ ජනතාවට ප්‍රතිලාභ දැන් බාන පොහොර ප්‍රශ්න තිබුණා. දැන් ඒ පොහොර ප්‍රශ්න විසඳන ඉවරයි. ඒ වගේ සමෘද්ධි ප්‍රශ්න තියෙනවා. දැන් ඒවා ඉදිරි කාලේ විසඳන සමෘද්ධි අමාත්‍යාංශයත් අපිට ලැබිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂක පත් කරන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
එක්සත් ජාතික පක්ෂය තුළ ඔවැනි ආකාරයෙන් යම් යම් ප්‍රතිසංශෝධන කටයුතු සිදුවෙලා ඒ පිළිබඳව යම් යම් මතභේදකාරී වාතාවරණ ඇතිවීමින් තියෙන අතරතුරේදී අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් එවැනි වූ තත්ත්වයක් උද්ගත වෙමින් පවතිනවා. මීට කලින් අපි කතා බහ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධව වන ඉදිරි කටයුතු, විශේෂයෙන්ම මේ සම්මුතිවාදී ආණ්ඩුවත් එක්ක තවදුරටත් ඉන්නවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා කමිටුවක් පවා පත් කළා අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි ගිය සතියේ මේ පිළිබඳව පුළුල්ව සභාකලා. ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායක සමුළුවට සහභාගී වෙලා පහු ලංකාවට ආවට පස්සේ තිබුණා මධ්‍යම කාරක සභාව. එහිදී යම් යම් තීරණ කිහිපයකුත් අරගත්තා. මේ තීරණ මොනවද සහ මේ තීරණ සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙන කතාබහ මොනවද?
ඔව්, ඒ කිව්වා වගේ ලංකාවට ආපු ගමන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වුණා. එහිදී 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රධාන යෝජනා වුණේ පක්ෂය මේ සමුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියන කාරණේ. නමුත් ඒකට එකවරම උත්තරයක් හම්බුන්නේ නැහැ. මොනවද ඉස්සරහට කරන්න කියලා මැයි 8 වෙනිදා ආයමත් කෘත අධිකාරී මණ්ඩලයෙන් රැස් වෙලා පක්ෂයේ ප්‍රතිසංවිධානයකුත් කරලා මාස එකමාරක් දෙකක් විතර ඇතුළත කාලයක් තුළ ආණ්ඩුවෙන් ඉවත් වෙනවද මොකද්ද කරන්න කියන ඒ යෝජනාව ඒ කාලය ඇතුළේ ගමු කියන පොරොන්දුව දුන්නා කියලා තමයි 16 දිනක කණ්ඩායම සදහන් කළේ.
මනෝජ්, මේ මම එතනදි මේ පුංචි බාධා කිරීමක් කරනවා. දැන් අර සරත් අමුණුගම් මහතාගේ කමිටු වාර්තාවේ අවසන් තීරණයේ විදිහට ඔහු මාධ්‍යයට ප්‍රකාශ කිරීමක් කළේ යම් යම් කොන්දේසි සහිතව අපි සම්මුතිවාදී ආණ්ඩුවත් එක්ක එකඟ වෙන්න කැමති, මේ කොන්දේසි වලට එක්සත් ජාතික පක්ෂය කැමති වුණොත් තමයි මේක ඉදිරියට යන්නේ කියලා. දැන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මොකක් හරි ප්‍රකාශයක් කළාද ඔය මධ්‍යම කාරක සභාවේදී?
ඔව්, ඒ සම්බන්ධයෙන් සරත් අමුණුගම අමාත්‍යවරයා සඳහන් කළා ඔහුගේ අවසන් වාර්තාව නිකුත් කරලා තියෙනවා කියලා. නමුත් ඒ වාර්තාව පදනම් කරගෙන ගන්න අවසන් තීන්දුවක් එදා සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ තීන්දුව ගැනීම තමයි මේ 8 වෙනිදා මධ්‍යම කාරක සභාව රැස් වෙලා තීන්දුව කරනවා කියලා සඳහන් කරලා තිබුණේ. එදා ඒකට නම් ඍජු උත්තරයක් දෙන්න තිබුණේ නැහැ. හැබැයි 16 දෙනාගේ කණ්ඩායමේ ඇතැම් අය විදෙක සඳහන් කරනවා ඒක තමයි අන්තිම තීරණය වෙන්නේ රාජ්‍යත් එක්ක එකතු වෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා තවදුරටත් සම්මුතිවාදී ගමනක් යයි කියන බලාපොරොත්තු ඔවුන් ගීතේ තියෙනවා. නමුත් ඔවුන් යම් ආකාරයක බලාපොරොත්තුවක් තියෙනවා ආණ්ඩුවෙන් ඉවත් වෙයි කියලා. ඒ කටයුත්ත මේ 8 වෙනිදාෙන් පස්සේ රැස් වෙලා මධ්‍යම කාරක සභාව තීරණය කරයි කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දිලුක්ෂි.
ඔව්, එතකොට මේ මේ 8 වෙනිදාෙන් පස්සේ මේ සියල්ලම තීන්දුව කරන්නද ජනාධිපතිවරයාගේ අවසාන තීරණය වුණේ?
ඔව්, ඒක තමයි අවසාන තීරණේ. ඒ අතරේ 16 දෙනාගේ කණ්ඩායමට යම් ඉඩක් ලබා දුන්නා විපක්ෂයේ වාඩි වෙලා කටයුතු කරන්න. ඔවුන් කිව්වා පැහැදිලිවම ඔවුන් විපක්ෂය අසුන් ගන්නවා කියලා. හැබැයි කණින් කොණින් ආරංචි තියෙනවා මේ ඇගින් දෙතුන් දෙනෙක් නැවත ආණ්ඩුවත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් ඒ කොහොම වුණත් 16 දෙනාගේ කණ්ඩායමේ බහුතරයක් දැනට විපක්ෂය අසුන් ගන්න තීරණය කරලා තියෙනවා. ඔවුන් පාර්ලිමේන්තු මහලේ කම්බරයට ලිඛිතව සඳහන් කළා ඊළඟ පාර්ලිමේන්තුව රැස් වන දවසේ ඔවුන්ට විපක්ෂය අසුන් පනවන්න කියලා. ඒ අනුව ඔවුන්ට විපක්ෂය අසුන් පැනවෙයි, ඔවුන් විපක්ෂයේ වාඩි වෙයි, ඔවුන්ට ඒ සඳහා මධ්‍යම කාරක සභාවේදී අනුමැතිය දීලා තිබුණා.
මනෝජර, දැන් අර 16 දෙනාගෙන් ආපහු යනවා කියලා කියන පිරිස පිළිබඳව යම්කිසි ඉඟියක් තියෙනවද? කණින් කොණින් ඇහෙන කතාවක් හෝ තියෙනවද ඒ සම්බන්ධයෙන්?
මෙහෙමයි, 16 දෙනාගේ කණ්ඩායම කියන කවුරුත් යන්නේ නැහැ. ඔවුන් යනවා නම් තමන්ගේ ඇඳුම් උනා දාලා තමයි යන්න ඕනේ. ඇවිල්ලා ආයිමත් යන්න විදියක් නැහැ කියලා විශේෂයෙන් සුසිල් ප්‍රේමජයන්තිට ප්‍රේමතිවරයා සඳහන් කළා. කොහොමනම් අපි දැක්කා මේ සමුදවාදී ආණ්ඩුවෙන් ඉන්නවන කියන හඬකට එස්.පී.වී. සනායක ඇමතිවරයා එහෙම ටිකක් ඉදිරියෙන් ඉඳගෙන කතා කළා. මේ විපක්ෂය අසුන් ගත යුතුයි කියන කාරණයක් එක්ක දැන් පහුගිය දිනවල පාර්ලිමේන්තු මහලේ කම්බරයට මේ ලිපිය බාර දීම මාධ්‍යට අදහසක් වද්දි ඒ කණ්ඩායම ශ්‍රීසනායක ඇමතිවරයාත් අපි පහුගිය දවස්වල දැක්කේ නැහැ. ඉතින් ඉදිරියේදී අපිට 8 වෙනිදා වෙද්දී පැහැදිලිවම දැනගන්න පුළුවන් වෙයි මේ අය මොකක්ද කරන්නේ කියලා. එදා තමයි හරියටම දැනගන්න ඕනේ. දැන් නම් වශයෙන් ඒක කවුරුත් සඳහන් වෙන්නේ නැහැ. 16 දෙනා කණ්ඩායම දින ගන්නෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දෙතුන් දෙනෙක් වෙනවා කියලා.
ඒත් එක්කම මනෝජ, යම් කිසි වූ මතභේදකාරී වාතාවරණයක් පක්ෂය තුළින්ම උද්ගත වෙමින් පවතුන එක්සත් ජනතා නිදහස් සන්ධානය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කමරුන් වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව. මේ පිළිබඳව යම් කිසි වූ තීන්දුවක් අරගෙන තියෙනවද මේ වෙනකොට?
ඔව්, මධ්‍යම කාරක සභාවේ මේ පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා. ලේකම්බරුන් සිදුවෙන ප්‍රතිසංවිධානයේදී අනිවාර්යෙන් ලේකම්බරුන් මාරු වෙනවා කියලා සඳහන් කරා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් මධ්‍යම කාරක සභාවෙන් පසුව සඳහන් කළා. ඒ අනුව ලේකම්බරුන් මාරු වෙන්න නියමිතයි. ලන්ඩනයට ගිය පිරිසකෙත් ප්‍රධාන ඉල්ලීම උනේ ලේකම්වරු මාරු කරන්න කියලා උන්ට යම් කේලාම්බරු කියලා එක තැනකදී සඳහනක් කරන්නේ. ඒ පිළිබඳව ඔවුනුත් අදහස් පළ කරා. ඉතින් මේ අනුව ලේකම්වරු මාරු වෙයි. ඊට අමතරව තවත් තීරණ කීපයක් අරන් තිබුණා. 2020 එළමෙන ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා විදිහට කටයුතු කරන්නේ. එතකොට ඒක ඉලක්ක කරගෙන තමයි ප්‍රතිසංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ. සහ ඒ වෙනුවෙන් ඉලක්කගත ප්‍රතිසංවිධාන කමිටුවකුත් නම් කරනවා කියලා මධ්‍යම කාර්යක සභාවේදී ඔවුන් සඳහන් කරලා තිබුණා.
දැන් පාර්ලිමේන්තුව 8 වෙනිදා නැවත රැස් කරන්නට නියමිත වගට මේ නිකුත් කෙරුණු ගැසට් පත්‍රය පිළිබඳවත් යම් යම් කතා බහ ඇතුළ මේක වැරදියට නිකුත් කරපු ගැසට් පත්‍රයක් කියලා යනුව ඒක ප්‍රතිසංශෝධනයක් සිදු කළා අයත් වැරදි කියලා තමයි ආරංචි වෙන්නේ. මොකක්ද මේ අවුල මනෝජ්?
ඔව් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභාවාර මේ 8 වෙනිදා කල් දැම්මා. නමුත් ඒ දින දෝෂයේ විදිහට සඳහන් කරලී පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාව සඳහන් කරේ නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපතිවරයා ලංකාවට ආවට පස්සේ ජනාධිපතිවරයා නියෝගයෙන් ජනාධිපති ලේකම්වරයා පෞතිය 23 වෙනිදා අත විශේෂ ගැසට් නිවේදනයක් ආයිත් නිකුත් කළා. මේ 8 වෙනිදා දවල් 2:00 කාලට තමයි පාර්ලිමේන්තුව ආයි රැස් වෙන්නේ කියලා. නමුත් ආරක්‍ෂක ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව ඒ අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ අදාළම වගන්ති යටතේද ව්‍යවස්ථාව යටතේද කියලා ආයිමත් සාකච්ඡා වුණා. 78 ව්‍යවස්ථාවේ 71 වගන්ති වාර අවසාන කරලා ආයිමත් පාර්ලිමේන්තුව කැළවන්නේ කවදද කියන එක 71 ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. 73 ව්‍යවස්ථාවේ තමයි එහෙම කැඳවෙන දිනය නියම කරන්න ඕන කියලා සටහන් දෙලා තියෙන්නේ. එතකොට දිනයට අදාළව තමයි වෙලාවක් සටහන් වෙන්නේ. නමුත් 74 කියන ව්‍යවස්ථාව අනුව තමයි නැවත කැඳවන වෙලාව සඳහන් කරපු අවසාන නිකුත් කරපු අත විශේෂ ගැසට් නිවේදනය තිබුණේ. නමුත් එය පාර්ලිමේන්තුව යළි කැඳවන දිනය සහ වේලාව සටහන් වෙන ව්‍යවස්ථාවක් අනුව නෙමෙයි නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙකුට යම් විරෝධතාවක් ගොනු කරන්න අවශ්‍ය නම් හැකියාව තියෙනවා කියන දේ තමයි නීති විශාරදයෙන් මතු කරේ. ඉතින් මේ අනුව අපි දැක්ක පෙරේද දිනේ නැවතත් ඒකත් නිවැරදි කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව දැන් නම් එහි වරදක් නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ අනුව මේ 8 වෙනිදා දවල් 2:00 කාලෙට පාර්ලිමේන්තුව ආයි රැස් වෙන්න නියමිතයි. ජනාධිපතිතුමා රාජාසනක් කතාවක් සිද්ධ කරලා අලුත් පාර්ලිමේන්තු වාරයක් ආරම්භ කරන බව තමයි ඒ අනුව අපිට දැන් දැනගන්න තියෙන්නේ.
පාර්ලිමේන්තුව නැවත රැස්වීම හා සම්බන්ධව උනේ ගැසට් පත්‍රයේ යම් යම් අඩලුහුඩුකම් තියෙනවා. මේක 3 වෙනි වතාවටත් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා සඳහන් කරන මේ 3 වෙනි වතාවටත් නිකුත් කරපු ගැසට් පත්‍රය ඒකත් වැරදි කියලා.
3 වෙනි වතාවටත් මේක වැරදක් කළාද? 3 වෙනි වතාව මේ 70 වෙනි අවස්ථාව කියලාද? ඒක සම්පූර්ණ වැරදි. ඒක නීතිමය දෝෂයක් තියෙනවා. 70 කිව්වොත් 70 1 2 3 4 කියලා විවස්ථාවේ අනුව්‍යවස්ථා හතරක් තියෙනවා. ඒ හතරම වෙන්නේ නේ. ඒ නිසා මේක විය යුතු දෙය තමයි 70 3 වෙනි විවස්ථාව තමයි ඒ දිනේ දාලා කැඳවලා ඒක නිකුත් කරන්නේ. ඉතින් මෙවැනි සරල දෙයක් ආණ්ඩුක්‍රම විවස්ථාවේ විශේෂඥයෝ ඉන්නවනම් මේ පැහැදිලිව බලන්න ඕනේ. මේක මුළු ලෝකෙටම යනවා. මේකේ අපහසුතාවයට පත් වෙන්නේ ඒක නිකුත් කරන අය නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රී සා කතා නැහැ ඒක තමයි නිසා මේවා නැවත නිවැරදි විය යුතුයි.
දැන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ මේ පක්ෂ අභ්‍යන්තරික වශයෙන් සංශෝධන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධව මතුවෙන යම් ගැටලුකාරී වාතාවරණ පිළිබඳව ඇහෙන අතරතුරේදී කැබිනට් සංශෝධනයේ පිළිබඳවත් අපිට අමතක කරන්න බෑ. ජනාධිපතිවරයා කාලයක සිට මේ ගිය පළ කරනු ලැබුවා. දැන් කැබිනට් සංශෝධනයේ කවදා සිදුවේවිද කියන කාරණාව තමයි බොහෝ දෙනෙක් බලාගෙන සිටින අනිත් කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. හෙට වෙන්න යනවා කියලා තමයි කණින් කණින් ආරංචි වෙන්නේ. මේක ඇත්තද මනෝජ්?
ජනාධිපතිතුමාම කිව්වා මේ පළවෙනිද පත් වෙන නව කැබිනට් මණ්ඩලය කියලා යම් විහාරස්ථානයක තිබුණු ආගමික වැඩ කටයුත්තකින් පස්සේ ජනාධිපතිවරයා අදහසක් පළ කළා. ඒ අනුව ජනාධිපතිවරයාම සඳහන් කරපු විදිහට මේ පළවෙනිද එම නැත්නම් හෙට දවසේ කැබිනට් සංශෝධනය සිද්ධ වෙන්න බොහෝ දුරට නියමිතයි. ඒ විහාරස්ථානයේ සිද්ධ වෙච්ච උත්සවයේදීම යම් කටයුත්තක් පිළිබඳව ස්වාමින් වහන්සේ අදහසක් මතු කළා. එතකොට දැනට සංස්කෘතික අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි, ඊට වෙනත් වගකීම් දරන්න කෙනෙක්පත් වේවි වැනි අදහසක් ජනාධිපතිතුමා සඳහන් කළා. එතකොට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ අමාත්‍යාංශ බෙදීම ගැන කතා කරන්නේ. අධ්‍යාපනයත් එක්ක සංස්කෘතික අමාත්‍යාංශ කොටසක් බද්ධ වෙලා තියෙනවා. එතකොට බොහෝ විට මේ කතාවත් එක්ක ඉඟි පළ වෙනවා. අධ්‍යාපනයේ සහ සංස්කෘතික කියන කොටස් දෙක ගැළවේ. යම් කෙනෙකුට විශ්වාසකත්ව තිබුණා අධ්‍යාපන සහ අධ්‍යාපන කියන විෂයන් දෙකම අකිල විරාජ්‍යමත්තුමාට දෙවිද කියලා. එතකොට ජනාධිපතිතුමාගේ කතාවෙන් යම් ආකාරයකින් පොඩි සංඥාවක් ලැබෙනවා සංස්කෘතික විෂය අධ්‍යාපන විෂයෙන් ගැළවේවි කියලා. ඊට අමතරව නැවතත් රවි කරුණානායක ඇමතිවරයාට මුදල් අමාත්‍ය ධුරේ ලබා දෙන්නේ යනවා දූ කියන සැකයක් ඇතැම් පිරිස් අතර තිබුණා. ඇතැම් පිරිස් කියලා කියන්නේ ඉවත් වුණු 16 දෙනාගේ කණ්ඩායම අතරින් හිටපු අමාත්‍යවරයෙක් කිව්වා එහෙම යම් එකකතාවක් තියෙනවා කියලා. ඒ පිළිබඳව පැහැදිලි අදහසක් තවම නැහැ. තව තැනක මාධ්‍ය වාර්තා කරලා තිබුණා විදේශ අමාත්‍ය දුරය විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිවරයාට ලබා දෙයිද කියලා මෙවැනි ඉංජි කියනවා. මෙවැනි වෙනස්කම් සිද්ධ වෙද්දී වෙන ඉංජි පළ වෙනවා. ඒවා හැම විටම සත්‍ය වෙන්නේ සත්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් එවැනි ඉංජි තමයි දැනට තියෙන්නේ. කොහොමනම් හෙට දවසේ සංශෝධන සිද්ධ කරන්න සූදානම් කියලා තමයි ජනාධිපතිතුමාණන් සඳහන් කළේ.
මේ සියලු කතාබහ අතරතුරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි සංශෝධන යටතේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීම සම්බන්ධව ඉදිරිපත් කරන්නට නියමිත කෙටුම්පත පිළිබඳවත් සිදුවන කතාබහ අපට අමතක කරන්න බෑ. විවිධ පාර්ශ්වවලින් විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට තවදුරටත් අවශ්‍යද නැද්ද කියන මතවාද නැගෙමින් තියෙන අතරතුරේදී ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තවදුරටත් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදු කළා. මොනවද එහිදී විශේෂිත අවධානයට ලක්වුණු කාරණා මනෝජ්?
ඔව්, 20 වැනි සංශෝධනය එම නැත්නම් විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීමේ යෝජනාව පෞද්ගලික මන්ත්‍ර යෝජනාවක් විදිහට ඉතා ඉක්මනින් මේ මාසේ නඩත්තුනාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ අරගෙන එනවා කියලා ඔවුන් දෙපැත්තෙන් සඳහන් කළා. ඇයි මේ හදිසි ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාව අරගෙන ඉන්නේ? මේ හරහා මොකද්ද සිද්ධ වෙන්නේ? කාගේ උවමනාවක්ද මේ ඉටු කරන්න යන්නේ? මේ වගේ තර්ක සමාජයේ නැගුණා. ඊට උත්තරයක් විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා අනු කුමාර් දිසානායක මන්ත්‍රීවරයා දේශපාලී මාධ්‍ය හමුවක් කියලා ඒ පිළිබඳව කතා කළේ. ඔහු කියන්නේ මේ හරහා ජනාධිපතිවරයෙක් නැහැනේ, ජනාධිපතිවරයෙක් ඉන්නවා, රාජ්‍ය නායකෙක් රටේ ඉන්නවා 20 වැනි සංශෝධනයෙන් පස්සේ. ඔහු තමයි ජනාධිපතිවරයා. හැබැයි ඔහු මැතිවරණයෙන් තෝරගන්න ජනාධිපතිවරයෙක් නෙමෙයි, පාර්ලිමේන්තුව රැස් වෙලා මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් තමයි ජනාධිපතිවරයා තෝරගන්නේ. ඊට අමතරව අගමැතිවරයාත් පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නවා. ඔහු තමයි කැබිනට් එකේ ප්‍රධානිය. ජනාධිපතිවරයා සත්තුව සියලු බලතල නැති වෙන්නේ නැහැ. ඔහුට යම් බලතල ප්‍රමාණයක් තියෙනවා. බලතල ප්‍රමාණයක් කැබිනට් මණ්ඩලයට යනවා. අගමැතිවරයාට යම් බලතල ප්‍රමාණයක් යනවා. පාර්ලිමේන්තුවේ දෙවස්ථාපනකටත් යම් බලතල ප්‍රමාණයක් යනවා. කොමිෂන් සභාවලටත් පැවරෙනවා. ඒ ආකාරයෙන් ඒ ජනාධිපතිවරයා සතුව තියෙන බලතල විමධ්‍යගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ හරහා අගමැතිවරයාට බලය දෙන්න කෙනෙක් උත්සාහ කරනවාද කියලා කියනවා නම් ඔහුගේ වචනයෙන් මොකද? අගමැතිවරයාට අයන්වත් අමතර බලයක් මේ හරහා පැවරෙන්නේ නැහැ කියන පොරොන්දුවක් ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කළා. ඉතින් ඒ පිළිබඳව තමයි මාධ්‍යදී කරුණු සඳහන් කළේ. ජනතා විමුක්ති පෙරමුණ විසුවන සංශෝධනයෙන් මේ ජනාධිපති දුරය අවශ්‍ය කරලා ඔවුන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඊට ඔවුන් යෝජනා කරන බලතල මොනවද කියන කාරණයට උත්තර දුන්නේ ආකාරයි.
දැන් එතකොට මේ සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා කම්කරු දිනේ සැමරීම වෙනුවෙන් විශාල සූදානමක සිටිනවා. අපි දන්නවා මේ පළවෙනිදා ශ්‍රී ලංකාව සුපුරුදු ලෙසින් ජාත්‍යන්තර කම්කරු දිනේ සමරනවා. දේශපාලනික පක්ෂ වශයෙන් තමයි මේක මේ වෘත්තීය සමිති වලට වඩා සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි කවුරුත් දන්න කාරණාවක්. හැබැයි වෙසක් පුන් පොහොය දිනයත් එක්ක, වෙසක් සතියත් එක්ක මේ පළවෙනිදාට පැවැත්වේවිද මේ දින රැලි? මේක පිළිබඳවත් විශාල කතාබහක් ඇති වෙමින් තියෙන්නේ. දැන් මොකද්ද මේ සම්බන්ධයෙන් තියෙන තත්වය දැනට?
කම්කරු සංවිධානවලින් යම් විරෝධයක් පළවෙන ආකාරයක් අපි දැක්කා. ජාත්‍යන්තර කම්කරු දිනේ මේ පළවෙනිදා ඒක කම්කරුවගේ අයිතිවාසිකම, ඒ හින්දා ඒක තව දිනයකට ගන්න බෑ කියලා ඔවුන්ගේ පැත්තෙන් යම් අදහස් දැක්වීමක් කරා. කොහොමත් දේශපාලන පක්ෂ මේ දින සැමරීම පිළිබඳවත් අදහසක් වෙලා තිබුණා. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර රත්නකුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෝම් ඉවත් වෙලා වෙනම මේ දිනයක් සමරනවා. මේ පළවෙනිදා, ඒ කියන්නේ හෙට දවසේ මේ දිනේ සමරන්න ඔවුන් සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති විදියට. ඉතින් ඔවුන් කම්කරු දිනේ දවසේම කම්කරු දිනේ සමරන්න සූදානමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණක් හෙට මේ දිනේ සමරනවා. ඔවුන් කිව්වේ වෙසක් උත්සවය නිසා යම් බාධාවක් සිද්ධ වෙන හින්දා මේ දිනේ දාට සමරන්න එපා කියන කාරණේ. ඔවුන් කියන්නේ කොළඹ ආශ්‍රිතව තමයි වෙසක් තියෙන්නේ, වැඩිපුර තදබදයක් තියෙන්නේ. ඒකින් ඔවුන් යාපනයට ගිහිල්ලා මේ පළවෙනි මේ දිනේ සමරන්න සූදානම්. මේ හත්වෙනිදා ඔවුන් මේ කොළඹදී සමරනවා කැම්බල් පිටියේ සහ බීආර්සී පිටියේ කියන්ට කරගෙන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකලපුවේ තමයි මෙවර මේ දිනේ සමරන්න සූදානමින් ඉන්නේ. ඔවුන් හත්වෙනිදා සමරන්නේ එක දිනේ ඔවුන්ගේ සැමරීමක් සිද්ධ වෙන්නේ. ඒකබද විපක්ෂයත් ගාල්ලේ සමරල ක්‍රීඩාංගණය තමයි යොදාගෙන තියෙන්නේ. ඒ සිද්ධ වෙන්නේ හත්වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ සුබදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන මේ හත්වෙනිදා තමයි මේ දිනේ සමරන්නේ. ඒක උදේ ජනතා විමුක්ති පෙරමුණ මේ දිනේට අදාළවම පළවෙනිදා යාපනයේ මේ දිනේ සමරනවා. වෘත්තීය සමිති සහ ඇතැම් කණ්ඩායම් පළවෙනිදාම මේ දිනේ සමරන්න යම් සූදානමක් තියෙනවා.
හොඳයි, එහෙමනම් ගෙවිගේ සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික උණුසුම සුපුරුදු ලෙසින් සඳ දවසේ අපිට වාර්තා කිරීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ්‍යුති තියාවල ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳ දහමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.